අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර අයිබෝන් අද රුහුණු ගුරු ගෙදරින් ඉගෙන ගන්න සූදානම් වෙන්නේ විද්‍යා විෂයට අදාළ පාඩම. ඒ පාඩමේ නම සරල රේඛීය චලිතය. මම අතුරලිය මහාවිද්‍යාලයේ අයිෂා ගුරුතුමිය. මුලින්ම අපි මූලික මිනුම් පිළිබඳ අවබෝධයක් ලබා ගනිමු. මම දැන් ඔයාලට කියන පද ටික හොඳින් අහගෙන මේවායින් මිනුම් කරන්න පුළුවන් මොනවද කියලා ඕගොල්ලෝ තීරණය කරන්න. ආදරය, කරුණාව, දුර, ස්කන්ධය, කාලය, උෂ්ණත්වය, ධාරාව, ද්‍රව්‍ය ප්‍රමාණය හා ප්‍රදීපන තීව්‍රතාවය. අපි මුලින්ම එකින් එක සලකලා බලමු. ආදරය මනින්න පුළුවන්ද? දුල පුතාලා දන්නවා ආදරය මනින්න බැහැ. කරුණාව? කරුණාව මනින්න පුළුවන්ද? ඒකත් බැහැනේ. ඊළඟට අපි බලමු දුර මනින්න පුළුවන්ද කියලා. ඔයාලා දන්නවා දුර මනින්න පුළුවන් බව. එහෙනම් ඒක මනින්නේ මොනවයින්ද? ඒ සඳහා විවිධ ඒකක පාවිච්චි කරනවා. සෙන්ටිමීටර් වලින් මනිනවා, මීටර් වලින් මනිනවා, කිලෝමීටර්, ඒ වගේම මිලිමීටර්, අඟල්, යාර, අඩි, ඒ වගේ ඒකක පාවිච්චි කරනවා. නමුත් දුර මනින ඒකක වලින් අන්තර්ජාතිකව සම්මත ඒකකයක් තියෙනවා. ඒක තමයි මීටර් කියලා කියන්නේ. ඒ සඳහා භාවිතා කරන්නේ සිම්පල් M අකුර සංකේතය විදිහට. ඊළඟට දරුවනේ මම කිව්වා ස්කන්ධය කියලා. ස්කන්ධය කියන එක මනින්න පුළුවන් භෞතික රාශියක්. ස්කන්ධය මනින්න විවිධ ඒකක පාවිච්චි කරනවා. කිලෝග්‍රෑම් පාවිච්චි කරනවා, ග්‍රෑම් පාවිච්චි කරනවා, මිලිග්‍රෑම්, රාත්තල්. නමුත් ඒවයිනුත් අන්තර්ජාතිකව සම්මත ඒකකයක් භාවිතා වෙනවා. ඒක තමයි කිලෝග්‍රෑම් කියලා කියන්නේ. කිලෝග්‍රෑම් කියන එක සංකේතයකින් දක්වනවනම් සිම්පල් K, සිම්පල් G කියන අකුරු දෙක තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට කාලය කියන භෞතික රාශිය ගත්තොත් ඔයාලා දන්නව කාලය මනින්න තප්පර, මිනිත්තු, පැය පාවිච්චි කරනවා කියලා. නමුත් දරුවනේ කාලය මනින සම්මත ඒකකය තමයි තප්පර කියලා කියන්නේ. තප්පර සඳහා සංකේතයකුත් තියෙනවා. ඒක අපි සිම්පල් S අකුරෙන් තමයි දක්වන්නේ. සිම්පල් S අකුර. ඒ වගේම තමයි තවත් භෞතික රාශීන් කීපයක් මම කිව්වා. ඒ තමයි උෂ්ණත්වය නේද, ධාරාව, ද්‍රව්‍ය ප්‍රමාණය හා ප්‍රදීපන තීව්‍රතාවය කියන ඒවා. අපි බලමු උෂ්ණත්වය ගැන. උෂ්ණත්වය මනින් අපි දන්න උෂ්ණත්වමානය කියන එක භාවිතා කරනවා. ඒ වගේම ඒ සඳහා භාවිතා කරන ඒකකයකුත් තියෙනවා සෙල්සියස් හා කෙල්වින් කියන ඒකක. අපි බලමු ඊළඟට තියෙන භෞතික රාශීන්. ඒ තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය කියන එක මනින්න පුළුවන්ද? උෂ්ණත්වය කියන එක මනින්න පුළුවන් භෞතික රාශියක්. ඒ සඳහා භාවිතා කරන්නේ කෙල්වින් කියන සම්මත ඒකකය. ධාරාව කියන්නේ මනින්න පුළුවන් භෞතික රාශියක්. ඒ සඳහා භාවිතා කරන්නේ ඇම්පියර් කියන ඒකකය. ඒකේ සංකේතය වෙන්නේ කැපිටල් A. ඒ වගේම මං කලින් කියපු උෂ්ණත්වය. අපි බලමු උෂ්ණත්වය කියන එක තමයි ඊළඟට තියෙන භෞතික රාශිය වෙන්නේ. උෂ්ණත්වය මනින්න පුළුවන් භෞතික රාශිය. ඒ සඳහා භාවිතා කරන්නේ කෙල්වින් කියන සම්මත ඒකකය. ඒ සඳහා භාවිතා කරන සම්මත සංකේතයකුත් තියෙනවා. ඒක තමයි කැපිටල් K අකුර. ඒ වගේම ධාරාව තමයි ඊළඟට මම දුන්නේ. ධාරාව කියන එකත් මනින්න පුළුවන් භෞතික රාශියක්. ඒ සඳහා භාවිතා කරන්නේ ඇම්පියර් කියන ඒකකය. ඇම්පියර් කියන ඒකකය සංකේතවත් කිරීම සඳහා කැපිටල් A අකුර භාවිතා කරනවා. ඊළඟට ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම කරන්න පුළුවන්. ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා භාවිතා කරන සම්මත ඒකකය තමයි මවුලය කියලා කියන්නේ. ඒක අපි සිම්පල් M O L කියන අකුරු තුනෙන් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි අවසානයේදී මම දුන්නා ප්‍රදීපන තීව්‍රතාවය කියන භෞතික රාශිය. ඒකත් මනින්න පුළුවන් භෞතික රාශියක්. ඒක මනින්න භාවිතා කරන්නේ කැන්ඩෙලා කියන ඒකකය. කැන්ඩෙලා ඒකකය අපි සංකේතවත් කිරීම සඳහා සිම්පල් C, සිම්පල් D කියන අකුරු දෙක තමයි භාවිතා කරන්නේ. එහෙනම් දරුවනේ මේ විදියට මිනුම් කරන්න පුළුවන් භෞතික රාශීන් හතක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒවට අපි කියනවා අන්තර්ජාතික සම්මත භෞතික රාශීන් කියලා. එහෙනම් අන්තර්ජාතික සම්මත භෞතික රාශීන් හත මොනවද කියලා කියන්න බලන්න. ඕ එහෙනම් ඕගොල්ලෝ දන්නවා අන්තර්ජාතිකව සම්මත භෞතික රාශීන් හත තමයි දිග, ස්කන්ධය, උෂ්ණත්වය, ධාරාව, ද්‍රව්‍ය ප්‍රමාණය, ප්‍රදීපන තීව්‍රතාවය. භෞතික රාශීන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් අදිශ රාශීන් හා දෛශික රාශීන් කියලා. අපි ඊළඟට බලන්න යන්නේ මොනවද මේ පදවලින් අදහස් කරන්නේ කියලා. අපි මුලින්ම බලමු අදිශ රාශියක් කියන්නේ මොකද්ද කියලා. අදිශ රාශියක් කියලා කියන්නේ කිසියම් භෞතික රාශියක අගය ප්‍රකාශ කිරීමේදී විශාලත්වයක් පමණක් ප්‍රකාශ කරයි නම් එය අදිශ රාශියක් කියලා අපි හඳුන්වනවා. ඕගොල්ලෝ දන්න අදිශ රාශීන් කීපයක් මතක් කරගන්න බලන්න. විශාලත්වයක් පමණයි තියෙන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා උදාහරණ දක්වන්න පුළුවන් අපිට අදිශ රාශීන් විදියට දුර, වේගය, ස්කන්ධය, ඒ වගේම කාලය වගේ භෞතික රාශීන්. ඒවයි අපි දිශාවක් ගැන කියන්නේ නැහනේ. ඒ නිසා ඒකේ විශාලත්වයේ පමණක් ගැන කතා කරන භෞතික රාශීන් වන නිසා අපි ඒවට අදිශ රාශීන් කියලා කියනවා. ඊට පස්සේ දරුවනේ අපි ඊළඟට බලමු මොකද්ද මේ දෛශික රාශියක් කියලා කියන්නේ කියලා. කිසියම් භෞතික රාශියක අගය ප්‍රකාශ කිරීමේදී විශාලත්වයට අමතරව දිශාවකුත් ප්‍රකාශ කරනවා නම් එය දෛශික රාශියක් කියලා තමයි හඳුන්වන්නේ. ඒවට උදාහරණ විදියට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය හා බර ආදිය දක්වන්න පුළුවන්. අද පාඩමේ ප්‍රධාන කොටස තමයි අපි ඊළඟට කරන්නේ. දරුවන් හැමෝම කඩදාසියක් අතට අරගන්න. අරගෙන මම දැන් මේ කියන සටහන ඔයගොල්ලෝ අඳින්න ඕන. මම දැන් කියන්න යන්නේ ශිෂ්‍යයෙක් නිවසේ ඉඳලා පාසලට ගමන්ගත් මාර්ගය. ඒක තමයි ඕගොල්ලෝ කඩදාසිය අඳින්න ඕන. මුලින්ම මේ ශිෂ්‍යයා නිවසේ ඉඳලා, නිවස මම කැපිටල් A කියලා සලකනවා. නිවස කැපිටල් A ඉඳලා පාසල මම කැපිටල් C විදියට සලකනවා. ඒ දක්වා ගමන් කරන මාර්ගය මේ විදියට කියන්න. මුලින්ම කැපිටල් ඒ සිට උතුරු දිශාවට ගමන් කරනවා. කැපිටල් ඒ සිට උතුරු දිශාවට ගමන් කරනවා. ගමන් කරන දුර මීටර් 3ක්. එහෙනම් සරල රේඛාවකින් උතුරු දිශාවට මීටර් 3ක් ලකුණු කරන්න ඕන. ආරම්භක ලක්ෂ්‍ය කැපිටල් A, අවසාන ලක්ෂ්‍ය කැපිටල් B. B දක්වා තමයි එන්නේ. ඒ නිසා අවසාන ලක්ෂ්‍ය කැපිටල් B. එතෙන් සිට නැගෙනහිර දෙසට මීටර් 4ක් ගමන් කර C වෙත පැමිණේ. එහෙනම් ඊළඟට ඔගොල්ලෝ අඳින්න ඕන B ලක්ෂයේ ඉඳලා නැගෙනහිර දිහාවට සරල රේඛාවක්. ඒ සරල රේඛාවේ ලකුණු වෙන්න ඕන කොච්චර දුරක්ද? මීටර් 4ක දුරක් ලකුණු වෙන්න ඕන. මං හිතනවා ඔය දරුවන් අඳින්නේ නැති කියලා. දැන් ඔයාලා ගාව තියෙනවා ළමයා කැපිටල් A සිට කැපිටල් C දක්වා ගමන් කරපු මාර්ගය. කියන බලන්න මාර්ගයේ මුළු දිග කීයද කියලා. හරිම ලේසි නේද? මාර්ගයේ මුළු දිග කියලා කියන්නේ මීටර් 4ට එකතු කරන්න ඕන මීටර් 3ක්. එහෙනම් අපිට එනවා මීටර් 7ක්. මේක තමයි ශිෂ්‍යයා ගමන් කරපු දුර වෙන්නේ. එහෙනම් දරුවනේ, දුර කියලා කියන්නේ මොකද්ද? දුර කියලා කියන්නේ යම් වස්තුවක් ගෙවා ගිය ගමන් මගේ දිග නේද? අන්න හරි. මේක හොඳට මතක තියාගන්න ඕන. දුර කියන එක අර්ථ දක්වන්නේ කොහොමද කියලා. දුර අර්ථ දක්වන්නේ යම් වස්තුවක් ගෙවා ගිය ගමන් මගේ, එහෙමත් නැත්නම් ගෙවා ගිය ගමන් පතයේ දිග ලෙසයි. දුරමනින්න ඒකකයක් තියෙනවද? තියෙනවා, තියෙනවා. දුරමනින්න තියෙන ඒකකය තමයි මීටර්. ඒක අපි සිම්පල් M අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. ඒක අපි කලින් ඉගෙන ගත්තා. දුරට දිශාවක් තියෙනවද? දුරට දිශාවක් නැහැ. දුරට දිශාවක් නැත්නම් විශාලත්වයක් පමණක් නම් තියෙන්නේ. ඒක මොන රාශියක් වෙනවද? මොකද්ද ඒකට දෙන නම? දෛශික රාශියක්ද අදිශ රාශියක්ද? ඕගොල්ලොන්ට දැන් කියලා දුන්නේ ඔය මතක නම් ඒක අදිශ රාශියක් කියන එක පැහැදිලි වෙනවා ඇති. දැන් ඔයාලා කඩදාසිය ඇඳගත්ත ඒ ලක්ෂය හා සී ලක්ෂය කියන දෙක අඩි රූලකින් යා කරන්න. දැන් ඔයාලා කඩදාසිය ඇඳගත් ඒ හා සී ලක්ෂ දෙක අඩි රූලකින් යා කරන්න. දැන් අපි බලන්න ඕන AC සඳහා ලැබෙන අගය කොච්චරද කියන එක. ඒ සඳහා ඔයාලා ඇඳගත්තු රූපය ඍජු කෝණී ත්‍රිකෝණයක් නිසා ඒ සඳහා අපිට දාන්න පුළුවන් පයිතගර සම්බන්ධය නේද? පයිතගර සම්බන්ධය දානවා නම් අපිට පුළුවන් AB දිගවන මීටර් 3 වර්ග කරලා BC දිගවන මීටර් 4ට එකතු කරන්න ඕන වර්ග කරලා නේද? එහෙනම් වර්ග දෙකේ එකතුව අපි ගන්න ඕන. 3 වර්ගය 4 වර්ගය. 3 වර්ගය 9යි. 4 වර්ගය 16යි. දෙකේ එකතුව 25යි. එහෙනම් AC සඳහා ලැබෙනවා ඒ අනුව 25ේ වර්ගමූලයේ හෙව්වනම් දිග ගන්න පුළුවන්. එහෙනම් 25ේ වර්ගමූලය කියන්නේ 5යි. එහෙනම් AC දිග කොච්චරක් වෙනවද? මීටර් 5ක් වෙන්න ඕනේ. දැන් දරුවනේ, මේ ලැබුණු අගය දුර සඳහා ලැබුණු මීටර් 7ට වඩා අඩු අගයක්. ඒ නිසා ශිෂ්‍යයාට නිවසේ ඉඳලා පාසලට යාමට තියෙන කෙටිම මාර්ගය ඔගොල්ලන්ට දැන් පැහැදිලි ඇති. කෙටිම මාර්ගය වෙන්න එහෙනම් AC මාර්ගය. එහෙනම් මේකට අපි කියනවා විස්ථාපනය කියලා. මොකද්ද අපි කියන්නේ? විස්ථාපනය කියලා තමයි අපි මේකට කියන්නේ. දැන් ඕගොල්ලෝ ඇඳපු රූපේ BAC කෝණය මැනලා මට කියන්න. BAC කෝණය කෝණමානයක් පාවිච්චි කරලා මැනලා කියන්න. ඕගොල්ලෝ ඒක හරියට මැන්නනම් අංශක 54ක් ලැබෙනවා. ඒ නිසා විස්ථාපනයේ දිශාව අපි ප්‍රකාශ කරන්නේ උත්තරෙන් අංශක 54ක් නැගෙනහිරට මීටර් 5ක් වේ කියන එකයි. ඒ විදිහට තමයි අපි විස්ථාපනයේ දිශාව ප්‍රකාශ කරන්නේ. ඒ නිසා දරුවනේ ඕගොල්ලන්ට දැන් තේරෙනවා විස්ථාපනය ප්‍රකාශ කරන්න විශාලත්වයට අමතරව දිශාවකුත් යොදා ගත්තා. එහෙනම් මේක පැහැදිලිවම මොන භෞතික රාශියක්ද? දෛශික රාශියක් වෙනවා. දෛශික රාශියක්. විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා. එහෙනම් මේක පැහැදිලිවම දෛශික රාශියක් වෙනවා. එහෙනම් අපි බලමු විස්ථාපනයේ ඒකක මොනවද කියලා. විස්ථාපනයේ ඒකක තමයි මීටර් කියලා කියන්නේ. මීටර් කියන එක අපිට විස්ථාපනයේ ඒකක වශයෙන් ගන්න පුළුවන්. එතකොට සංකේතයේ සිම්පල් m තමයි අපි භාවිතා කරන්නේ. විස්ථාපනය කියන එක හරියටම අපි අර්ථ දැක්වුවොත් මෙන්න මේ විදියට තමයි එන්න ඕන. විස්ථාපනය කියන එක අර්ථ දක්වන්නේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදුවන සරල රේඛීය ඈත්වීම ලෙස. මොකක්ද? එක් දිශාවක සිට විස්ථාපනය අපි අර්ථ දක්වන්නේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදුවන සරල රේඛීය ඈත්වීම ලෙස. පැහැදිලි නේද දරුවනේ? එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඇති දුර හා විස්ථාපනය කියන්නේ පද දෙකක් බව. ඒ දෙක වෙන් කරගන්නත් හොඳට තේරෙන්න ඕන. දුර කියලා කියන්නේ අපි දන්නවා අදිශ රාශියක්. නමුත් විස්ථාපනය කියන්නේ දෛශික රාශියක්. ඒ දෙන්න අර්ථ දක්වන හැටිත් හොඳට මතක තියාගන්න. දැන් ඔයාලා අතට ගන්න ගුරුගෙදර සංගරාවේ දෙවැනි ඒකකයේ සඳහා සකස් කරපු ප්‍රශ්න ටික. ඒකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නය විදියට යම් දිශාවක් ඔස්සේ වස්තුවක සිදුවන ඈත්වීම හඳුන්වන භෞතික රාශිය මේවායින් කුමක්ද කියන එක. එහෙනම් උත්තර හතරක් තියෙනවා. හරි උත්තරේ මොකක්ද? දුර, විස්ථාපනය, වේගය, ප්‍රවේගය කියන ටික තමයි දීලා තියෙන්නේ. ඒකට උත්තරේ වෙන්න ඕන මොකද්ද? අපි දැන් ඉගෙන ගත්තා. විස්ථාපනය තමයි වෙන්න ඕන. ඊළඟට අපි දෙවනි ප්‍රශ්නෙට යමු. දෙවනි ප්‍රශ්නේ තියෙන්නේ වස්තුවක් චලිත වූ පතයේ හෝ මාර්ගයේ දිග හඳුන්වන භෞතික රාශිය මේවායින් කුමක්ද? ඒකට අපි කිව්වේ මොකක් කියලාද? දුර කියලා. එහෙනම් උත්තරේ දුර කියන එක වෙන්න ඕනේ. ඊළඟට පුතේ තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ වස්තුවක් A සිට නැගෙනහිරින් පිහිටි B වෙත ළඟාවේ. අනතුරුව Bට උතුරින් පිහිටි C වෙත ළඟාවේ. A හා B අතර දුර මීටර් 4කි. B හා C අතර දුර මීටර් 3ක් වේ. මුලින්ම ඕගොල්ලෝ කරගන්න ඕන දේ තමයි මේකට පොඩි සටහනක්, රූප සටහනක් ඇඳගන්න ඕන. මේකේ දිශාවන් පේන්න, සරල රේඛාවලින් A සිට B දක්වා නැගෙනහිර දිශාවට සරල රේඛාවක් අඳින්න එතන මීටර 4 ලකුණු කරන්න. නැවත B සිට C දක්වා සරල රේඛාවක් අඳින්න එතන මීටර 3 ලකුණු කරන්න. දැන් අපෙන් අහන්නේ වස්තුව ගමන් කළ මුළු දුර. ලේසි නේද මුළු දුර හොයන්න? එකතු කරනව කවුද? දුර කියන්නේ වස්තුවක් ගමන් කළ පතයේ දිග. ඒ කියන්නේ AB C කියන මාර්ගයේ දිග. එහෙනම් එන්න ඕන මීටර් 4ට මීටර් 3 එකතු කරන්න. උත්තරේ මීටර් 7යි. 7 තියෙනවනේ පිළිතුරු අතර. අන්න ඒක තමයි උත්තරේ වෙන්න ඕන. 4 වෙනි ප්‍රශ්නේ තියෙනවා වස්තුව සිදු කළ විස්ථාපනය වන්නේ කියන එක. විස්ථාපනයත් අපි ඉගෙන ගත්තා. දැන් අපි අඳපු සටහන වෙත ආපහු යන්න. ඒක ඍජු කෝණී ත්‍රිකෝණය. ඍජු කෝණී ත්‍රිකෝණයේ ඒ හා සී යා කරානම් ඔය දරුවන්ට විස්ථාපනය හොයාගන්න ලේසි. එහෙනම් විස්ථාපනය හොයන්න පයිතගරස් සම්බන්ධය දාන්න පුළුවන්. කලින් වගේම AC සඳහා එන්නේ මීටර් 5ක්. මීටර් 5ක්. පයිතගරස් සම්බන්ධය දැම්මහම එන්නේ විස්ථාපනයට මීටර් 5යි. එහෙනම් පිළිතුර මීටර් 5යි කියන එක තමයි ඔය දරුවන් ගන්න ඕනේ. තවත් ප්‍රශ්නිකට යමු. දැන් ඔය දරුවන් දන්නවා දුර හා විස්ථාපනය කියන එක වෙන්කර හඳුන ගන්න. ඒ නිසා ඒ දැනුම පාවිච්චි කරලා දැන් මම කියන ගාන හදලා බලමු. සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙක් කැපිටල් A සිට කැපිටල් B දක්වා මීටර් 50ක දුරක් ගමන් කරන අවස්ථාවක් සලකමු. හොඳට ප්‍රශ්නේ ඔලුවට ගන්න. එතකොට පළවෙනි කොටස මම කියනවා ළමයා සිදු කළ විස්ථාපනය කොපමණද? ළමයා සිදු කළ විස්ථාපනය කොපමණද? ඒක හොයන්නේ කොහොමද? දැන් මම කිව්වේ ළමයා කැපිටල් A ඉඳලා B දක්වා මීටර් 50ක දුරක් ගියා. එතකොට ඔයාලා සරල රේඛාවක් ඇඳලා කැපිටල් A කැපිටල් B කියන ලක්ෂ දෙක ලකුණු කරන්න. ලකුණු කරලා ඒ අතර දුර මීටර් 50 ලකුණු කරන්න. එහෙනම් විස්ථාපනය කියන්නේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදුවන සරල රේඛීය ඈත්වීම. එහෙනම් එතන සරල රේඛීයව ඈත් වෙලා තියෙන මීටර් 50ක් නේද? එහෙනම් උත්තරේ වෙන්න ඕන මීටර් 50. ඒ විතරක් දැම්මම හරිද? අගේ විතරක් දැම්මම හරිද? වැරදි. උත්තරේ වැරදි. විස්ථාපනයේ දිශාවකුත් තියෙනවනේ. එහෙනම් අනිවාර්යයෙන්ම දිශාව යෙදීම කරන්න ඕන. මොකද දරුවනේ මේකට අදාළ දිශාව වෙන්නේ? දිශාව වෙන්නේ AB දිශාව. එහෙනම් වරහන් ඇතුලේ දාන්න මීටර් 50 ඉස්සරහින් AB දිශාවට. කැපිටල් AB දිශාවට. නැත්තම් කියන්න පුළුවන් නැගෙනහිර දිශාවට. නැගෙනහිර නෙමෙයි. ඒක AB දිශාවම කියන එක කියන්න පුළුවන්. හරියටම අපිට උතුරු දකුණු කියලා දීලා නැහැනේ. ඒ නිසා අපිට AB දිශාවට. එහෙනම් විස්ථාපනය වන්නේ මීටර් 50ක් AB දිශාවට. ඒක තමයි පිළිතුර වෙන්නේ. ඊළඟට මම මේ ගානටම තවත් කොටසක් එකතු කරනවා දෙවනි කොටස විදියට. ළමයා එම දිශාවටම මීටර් 30ක් ගමන් කරලා C වෙත පැමිණි විට සිදු කළ විස්ථාපනය සොයන්න. ළමයා ඒ දිශාවටම මීටර් 30ක් ගමන් කරලා C වෙත ආවහම සිදු කරන විස්ථාපනය. එහෙනම් දරුවනේ ඔයාලා ආයෙත් ඇඳ ගන්න ඕනේ AB දක්වා මීටර් 50. එතනින් එහාට සරල රේඛාව දික් කරන්න ඕනේ එම දිශාවටමනේ මීටර් 30ක් යන්නේ. එහෙනම් සරල රේඛාව දික් කරලා මීටර් 30 ලකුණු කරන්න. මීටර් 30 ලකුණු කරන්න B වල ඉඳලා C දක්වා. B වල ඉඳලා C දක්වා. සම්පූර්ණ විස්ථාපනයක් ගැනනේ අහන්නේ. සම්පූර්ණ විස්ථාපනය කියන එක ගණනය සඳහා මම දැන් මේ කියන දේ හොඳටම ඔළුවට දාගන්න. මොකක්ද? විස්ථාපන දෙකක් හරි ඊට වැඩි ගණනක් හරි එකම සරල රේඛාවේ සිදු වී ඇති විට ඒවා එකම දිශාවට එකතු එකම දිශාවට නම් ඒවා එකතු කරන්න ඕනේ. ඒ වගේ මේවා විරුද්ධ දිශාවට නම් අඩු කිරීම කළ යුතුයි. එහි නිසා සම්පූර්ණ විස්ථාපනය අපිට ගණනය කරන්න පුළුවන් මෙතෙන්දී මීටර් 50ට එකම දිශාවටමනේ ගමන් කරේ. ඒ නිසා මීටර් 50ට මීටර් 30 එකතු කරාමෙන මීටර් 80 තමයි සම්පූර්ණ විස්ථාපනය වෙන්නේ. දිශාවක් දාන්න දිශාව තමයි ඒ සී දිශාවට. ඒ සී දිශාවට. ඊළඟට මම තුන්වෙනි කොටසට යනවා. ඒ ගානෙම තුන්වෙනි කොටස මම කියනවා, ළමයා ඒ සිට බී දක්වා ගමන් කර දුරම යලි විරුද්ධ දෙසට ගමන් කළ විට විස්ථාපනය සොයන්න. ඒකට මම කියනවා ළමයා දැන් සිටින්නේ කොහිද කියලත්. හරි. ඉස්සෙල්ලම ඒ සිට බී දක්වා ගමන් කළ දුර අපි දන්නවා. මීටර් 50ක් ගමන් කරා. එතකොට ඒ බී දක්වා මීටර් 50යි. ඒ දුරම ආපස්සට ආවලු. ඒ දුරම ආපස්සට ආව කියන්නේ එතකොට අපි සාමාන්‍යයෙන් සලකන්නේ එක් දිශාවක් දන නම් ඊට ප්‍රතිවිරුද්ධ දිශාව ඍණ කියලා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අපි මීටර් 50ක් තව එකතු කරනවද නැත්නම් ඍණ මීටර් 50ක් එකතු කරනවද? 50ට එකතු කරන්න ඕන ඍණ මීටර් 50ක්. එහෙම නැත්නම් වැරදි. ඇයි ප්‍රතිවිරුද්ධ දිශාවලටනේ එන්නේ? එහෙනම් 50ට ඍණ මීටර් 50ක් එකතු කරන් පස්සේ උත්තරේ එන්නේ බිඳුවයි, ශුන්‍යයි. ඒ නිසා එයා ඇත්තටම ඉන්නේ කොහෙද? ආපස්සට ඒ දුරම ආව කියන්නේ එයා ඉන්නේ ආරම්භක පිහිටුමටම තමයි. ආයෙ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් එයා ඉන්නේ ආරම්භක පිහිටුමේමයි. අපි අවසාන කොටසට යමු. ඒකේ මම හතරවෙනි කොටස කියනවා, ඒ සිට බී දක්වා ගමන්ගත් ළමයා ආපසු මීටර් 10ක් ගමන් කළේ නම් විස්ථාපනය කොපමණද? එහෙනම් ඒකටත් ඔය දරුවන් ඇඳගන්න පොඩි සටහනක්, ඒ ඉඳලා බී දක්වා මීටර් 50 ලකුණු කරන්න. ඒ වගේම නැවත යා එනවා ඒ ළමයා මීටර් 10ක් ආපස්සට. ඒකත් ලකුණු කරගන්න. මීටර් 10ක් ආවම එතන P කියලා කැපිටල් P අකුර දාගන්න. හරි. දැන් විස්ථාපනය කියන්නේ කොහොමද? විස්ථාපනය ගණනය කරන්නේ කොහොමද? ගණනය කරන්න මීටර් 50ට එකතු කරනවද 10ක් අඩු කරනවද? නැත්නම් මීටර් 50 එකතු කිරීම ධන 10ද? මීටර් 50 එකතු කිරීම ඍණ 10ද? හරි හරි. ප්‍රතිවිරුද්ධ දිශානේ. එහෙනම් දාන්න ඕනේ අපි ඍණ 10. ඍණ 10. මීටර් 50 එකතු කිරීම ඍණ 10. ඒ කියන්නේ මීටර් 40ක් තමයි හම්බ වෙන්නේ. ඒකේ දිශාවක් දාන්න ඕනනේ විස්ථාපනයක් අහන නිසා. ඒ නිසා දිශාව සඳහා අපි යොදන්න ඕන PA දිශාවට ආපස්සට නෙන්නේ. එහෙනම් PA දිශාවට මීටර් 40ක් තමයි විස්ථාපනය වෙන්නේ. මේකටම අපි කිව්වොත් ගමන් කළ මුළු දුර හොයන්නේ කියලා. මේ කොටසටම මේ අවස්ථාවේදී ගමන් කළපු මුළු දුර හොයන්නේ කියලා. දැන් අපි හෙව්ව විස්ථාපනයනේ. දුර හොයන්න උනොත් දුර කියන්නේ අපිට දිශාවක් බලපාන්නේ නැහැනේ දරුවෝ. ඒ නිසා අපිට පුළුවන් දුර හොයන්න දිශාව බලපාන්නේ නැති නිසා මේ ගමන් කරපු දිගවල් ටික එකතු කරන්න. ඒ කියන්නේ මීටර් 50ට මීටර් 10 එකතු කරනවා. ඍණ ධන කතා නැහැ. එහෙනම් 50යි 10 එකතු කරා මුළු දුර එනවා මීටර් 60ක්. අද දවසේ මේ දුර හා විස්ථාපනය තමයි ওই දරුවන්ට පැහැදිලි කරන්න මට උවමනා වුණේ. මං හිතනවා ඒ කොටස වඩාත් හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා. මේ දැනුමෙන් ওই දරුවන්ට පුළුවන් 10 ශ්‍රේණිය පෙළ පොතේ පිටු අංක 47 මිශ්‍ර අභ්‍යාස පළවෙනි ගාන හදලා බලන්න. ඒ නිසා අද දවසේ පාඩම් කොටස මෙතනින් අවසන් වෙනවා. තවත් දවසක හමුවෙමු. අයිබෝවන්.
අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ.
ගමේ නගරේ දූපුතුන්ට දැනුම් අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර